మైత్రిపాలన సిరిసేన గారు ఇటు జనాధిపత్యం.
కరు కథానాయకతుమణి విశేషేన్మ ఆరక్షక అమాత్యాంశే వైశిష్య విశ్వ విశేక సదా సమ్మతకరణ అవస్థావే ఉన్మ విపక్షే గారు మంత్రిత్వమా కరణద యోజనావమా స్థిరకరమీన్ మే వైశిష్య సమ్మత కలయుతు కియన ఏకగతావేట రమిణీ మే అవశ్యతావే పిన్నుం కరణవా ప్రధాన వాశ్యేన్మ ఆరక్షక అమాత్యాంశయ ఏ వగేమ అద సాకట్టావట గెనినవా నవ అమాత్యాంశయ సరత్ వీరశేఖర అమిత్తుమాగే నాయకత్వేన్ కెరిన పోలీసీ భార అమాత్యాంశ ఆరక్షక అమాత్యాంశయత్ పోలీస్ సేవావత్ మే సియల్ల గత్విట అపదన్నవా మే సేలు దినాగేమ తిబెన కెపవీమ ఏ పిలిబందవ తిబెన ఉనందువ పోలీసీ గత్విట వివేచన మహాజనతావగేన్ తిబునత్ పోలీసీ కరణ ఇతామత్ విశిష్ట సేవయ అపిట అమతక కరన్న పుల్వాన్ కమక్ నహ ఏ వగేమ జాతిక ఆరక్షావ అభ్యంతర ఆరక్షావ అంతర్జాతిక సమతతాతుల కలాపీయ ఆరక్షావ మే కియన కరుణు సెలకిల్లట గత్విట ఆరక్షక అమాత్యాంశే కార్యభార రటే అనాగతే వెనువెన్ ఇతామత్మ విశిష్ట వు మెహవరా ఇటుకరం లబాన్ ఏనిసా జాతిక ఆరక్షావత్ అభ్యంతర ఆరక్షావత్ కలాపీయ ఆరక్షావత్ కియన కరుణు ముల్కరగత్విట ప్రధాన వశేన్మ ఆరక్షక అమాత్యాంశయ జాతిక వశేన్ కరణ వెడ పిలేలా ఏ వగేమ కలాపీయ ఆరక్షావ సదా అంతర్జాతిక సమతాతుల మూలిక వశేన్ అపే సమీపతమ ఇండియ సాగరవట రటవాల్ సమగ పవత్వన సంబంధత వార్షిక సమలు సంమంత్రణ ఇతామత్మ వెదగత్వేనో ఏనిసా అపి అద మూలిక లెసమ ఆరక్షావ పిలిబందవ కథాకరణ విట యాయుత్తే మీట అవురుదు హత్తర సీయకట ఎహాతిపును యుద్ధ శిల్పియ యుద్ధ జ్ఞానేస ఉపక్రమ నొవే మీట అవురుదు హతలేకట పనహకట ఎహాతిపును యుద్ధ శిల్పీన్ సహా క్రమోపాయన్ సహా ఉపక్రమ పిలిబందవ నొవే అద నవ తాక్షణ్యాత్ నవ లోకే త్రస్తవాదయ ఏవగేమ అపి శలగిల్లట గతహుత్ మూలిక వశేన్మ తిబెన అనికుత్ అంతర్జాతిక వశేన్ కిరేన కటయితు ఏది అపి వగకీమ సహా యుతుకమ వెనవ త్రస్తవాదే సహా సైబర్ ప్రహార్ పిలిబందవ అద నవలోకే జాతిక ఆరక్షావ సంబంధేన్ కటయితు కరన సియలు ఆయతన రటవల్ వల వెడి అవధానయక్ యొముకరను లబనో ఏనిసా అపిట బహు విలావట అపి స్వభావ ధర్మ్యాగెన్ ఎన నోయకు ఊదురు బలాపొరొత్తు నోన్నాశేమ హదిశీ ఎతివెన్నా వగేమ త్రస్తవాదే అంతర్జాతిక త్రస్తవాదే ఏ వగేమ తవత్ పెత్తకిన్ గత్విట సైబర్ ప్రహార వెని తత్వ్యాంట మూనదీము సదా అపే ఆరక్షక అంశ ఆరక్షక అమాత్యాంశేతిబిన సంపత్ పుహునువీం శిల్పీయ జ్ఞాన క్రమోపాయాన్ అంతర్జాతిక ఆయతనముల పుహునువీం ఇతామత్మ వెదగత్వేన ఏ వగేమ తమై పోహో విలావట అపి సదహన్ కరన్నట ఊనే ఆరక్షక అమాత్యాంశే పిలిబందవ కథాకరణ విట ములిన్ కివ్ ఆరక్షక తత్వ్యాన్ వగేమ ఆరక్షక అమాత్యాంశేట ఇది యుద నావిక గువన్ త్రివిధ ముదావత్ ఏ వగేమ పోలీసీ నీతి సామ్య మే అంశగత్త అపే రటే లోకే అనికుత్రట వాళ్ళ ఏ ఆకారేన్మాయి యుధమే తత్వ అంట జాతిక ఆరక్ష ఆరక్షక తత్వ అంటే మోదిన వగేమ స్వభావ ధర్మ్యాగేం ఎత్తివన విపత్తి వలది స్వాభావిక ఏన కరదర వలది ఓన్ విషిన్ కరణ విశిష్ట సేవే అపి అగే కరన్నటోనే అపి ఏ ప్రధాన వశేన్మ దక్క మాధ్యతుల మేరటట ఎన్నట తిబును కుణాటువ సంబంధేం రజే అంశవల తిబును సూదానము ఏకాపి ఇతామాత్మ అగేకరన్నటోనే ఏ సూదానము ఏ ఆకారేన్ సకస్క్రీమ పిలిబందవ අපි සැලකිල්ල යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අද ලෝකයේ දේශ සීමා පසු කරමින් තමයි මූලික වශයෙන් මම කිව් සයිබර් ප්‍රහාර, ත්‍රස්තවාදය. දැන් අද අලුත්ම තත්ත්වය ගත්තොත් කොවිඩ් 19 වැනි වසංගත රෝග තත්ත්වයන් අද ලෝකයේ පුරා ව්‍යාප්ත වෙමින් යන්නේ දේශ සීමා පසු කරමින්. ඒ නිසා මේ කරුණු සැලකිල්ලට ගත් විට අපේ වගකීම් සහ යුතුකම් වලදී මූලික වශයෙන්ම අප විසින් ක්‍රියා කළ යුතු ආකාර්ය පිළිබඳව අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව පසුගිය දශක කීපය තුළම ක්‍රියාත්මක කළ බොහෝ විට සෑම රජයක්ම කිව්වොත් කියන්න පුළුවන් සමහර රජයන්ට යම් යම් චෝදනා එල්ල වුණා. නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ලෝකයේ බල කඳවුරුවාදයට ප්‍රධාන වශයෙන් අපේ සම්බන්ධතාවයන් එක් කඳවුරකට යා නොදී ජාත්‍යන්තර සම්බන්ධතා සංවර්ධනය කර ගැනීම සඳහා, ශක්තිමත් කර ගැනීම සඳහා අපේ විදේශ ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත්. ඒ විදේශ ප්‍රතිපත්තියේදී නොපැදි විදේශ ප්‍රතිපත්තිය තමයි අද වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ රජය තුලත් මීට පෙර ගෙවී ගිය දශක කීපය තුල රජයන් තුලත් ක්‍රියාත්මක වුණේ. නොපැදි විදේශ ප්‍රතිපත්තිය මූලික වශයෙන්ම ආරක්ෂාව, ඒ වගේම රටේ තිබෙන අනිකුත් අපි පොලිසිය පැත්තෙන් ගත්තොත් පාතාලය, මත්ද්‍රව්‍ය, මෙවැනි ආයතන මර්ධනය කිරීම සඳහා විදේශ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුළ අන්තර්ජාතික සුහදතාවය වර්ධනය කර ගැනීම, ඒ වගේම ඔවුන්ගේ සිද්ධිනා ගැනීම, ජාත්‍යන්තර බලවතුන් සංවර්ධන රටවල් අපේ රට කෙරෙහි යම්කිසි ආකර්ෂණයක් ඇති කර ගැනීම ඇතිවන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය තුළයි. ඒ නිසා වර්තමාන අපේ රජය තුළත් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවයි කියන එක මම මෙහිදී සඳහන් කරන්නට ඕනේ. අපිට ජාතික ආරක්ෂාව පොලිස් දෙපාර්තමේන්තුව මේ සියලු අංශ ගත් විට අද වර්තමානයේ තුළ මෙහිදීත් කතා වෙන බොහෝ අවස්ථාවල් වලදී අපේ සාකච්ඡාවට ලක් වෙන පාතාලය, ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාපාර, මේවා මර්ධනය කිරීම සම්බන්ධයෙන් අපි ගෙනියන වැඩසටහන් තුළ මූලිකවම අපි සාකච්ඡාවට ගත යුතු වෙනවා ඒ පිළිබඳව වර්ධනයක් නැති වුණොත් ඇතිවන තත්ත්වයන් කොහොමද කියන එක. අපිට බොහෝ ලෝකේ රටවල්වල උදාහරණ තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල නායකයින්, ඒ වගේම ඇතැම් වෙලාවට මේ අන්තර්ජාතික ත්‍රස්තවාදීන් සමග ඔවුන්ගේ තිබෙන සම්බන්ධතාවයන්, මේ සියල්ල සැලකිල්ලට ගත් විට සමහර වෙලාවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෝකේ ආණ්ඩු පෙරලන්න කටයුතු කරලා තිබෙනවා, ආණ්ඩු වෙනස් කරන්න කටයුතු කරලා තිබෙනවා, දේශපාලකයන් ඝාතනය කරන්න, රාජ්‍ය නායකයින්ට ඒ පිළිබඳව කටයුතු කරන අයට විරුද්ධ දැඩි ක්‍රියාමාර්ග ගන්නට ඔවුන් කටයුතු කරලා තිබෙනවා. අපේ සරත් වීරසේකර ඇමතිතුමා ගැන මම සතුටු වෙනවා. ජනාධිපතිතුමා හොඳ තේරීමක් කරලා තිබෙන්නේ මේ විශේෂයෙන්ම පොලිසිය භාරදීම. එතකොට අපි සෑම කෙනෙකුටම පසුගිය කාල සීමාවන් තුළ පසුගිය දශක කීපයේ තිබෙන අත්දැකීම් සැලකිල්ලට ගත් විට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ වගේම පාතාල මර්ධනය පිළිබඳව අපේ වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වන්නේ, අවශ්‍ය වන්නේ බොහෝ වෙලාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරත් ඒවාට සම්බන්ධ වීමේ තත්ත්වයන් එවැනි සැලකිලි තිබෙන ඒ පසුබිමක් තුළයි. අපි මේදී සඳහන් වෙන්නට ඕනෑ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන විට මෙතන බන්ධනාගාර අමාත්‍යංශය සැලකිල්ලට අද සාකච්ඡාවට නොගත්තත් ප්‍රධාන වශයෙන් අපේ අද තිබෙන තත්ත්වයන් පහුගිය දශක කීපය ගත්තොත් පහුගිය අවුරුදු 20ක් 25ක කාලය තුළ ත්‍රස්තවාදය ශක්තිමත් කරන්න ප්‍රධාන වශයෙන්ම ගෙන ගිය ඇතැම් ව්‍යාපාරත්, ඒ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනුත් මේ සියලු අංශ සහ සිරගවල් ඇතුළේ සිටින අපරාධකරුවන් ඊට සම්බන්ධ වීමේ තත්ත්වය සැලකිල්ලට ගැනීම ඉතාමත්ම යහපත් කාර්යයක් කියලයි මම විශ්වාස කරන්නේ. සිරගවල් වල තිබෙන පරිපාලනය, සිරගවල් කළමනාකරණය පිළිබඳව අපි අලුතෙන් සිටිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා. අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන තත්ත්වය ඊට වඩා වඩාත්ම උසස් තත්ත්වයකට ගෙනීමේ වැදගත්කමක් පෙන්නුම් කරනවා. අපි සිරගෙවල් කළමනාකරණය කිරීමේ සහ පරිපාලනයේදී ඒ අවශ්‍ය සම්පත් දෙනවා වගේම මානව සම්පත් සංවර්ධනය. ලෝකයේ සංවර්ධනය වූ රටවල්වල ප්‍රධාන වශයෙන්ම දකින දෙයක් තමයි ගරු කථානායකතුමනි, රටේ සාමාන්‍ය පොදු මහජනතාවට ඒ තිබෙන සෞඛ්‍ය සේවාවන් ඒ ආකාරයෙන්ම සිරගෙවල් සොල්ල සිටින ජනතාවටත් සිරගෙවල් වල සිටින සිරකරුවන් නැන්නන් නේවාසිකයින්ටත් හිමි වෙනවායි කියන කාරණාව. මේ ප්‍රශ්නයේදී මූලික ලෙසම අපි දකින දැන් අද අධිකරණවීතුමා ඉදිරිපත් කරපු වාර්තාවෙනුත් පෙනී ගිය කාරණයක් තමයි ප්‍රධාන ලෙසම මහර සිරගෙදර රිමාන් සිරකරුවන් ඉන්නේ වැඩිපුර 20,000ක් විතර. ඒ වගේම දඬුවම් ලබන සිරකරුවන් ඉන්නේ 7,000ක් විතර කියන කාරණාව. එතකොට සිරගේ කියන එක අපිට අපේ ජාතික ආරක්ෂාවට බලපාන තත්ත්වයන් තිබෙනවා නම් මේ ප්‍රශ්නවලදී ආරක්ෂක අමාත්‍යංශය, පොලිසිය, බන්ධනාගාර අමාත්‍යංශය, ඒ වගේම අධිකරණ අමාත්‍යංශය, ඒ වගේම මීට අවශ්‍ය සුබසාධන සලසනේ සියලු ආයතන වල ඒකාබද්ධ සම්බන්ධීකරණයක් තුළ මේ කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අපිට පෙන්නුම් කරනවා. ඒක නිසා අපි බොහෝ විට මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ඉතාමත්ම වැදගත්. දැන් ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව කතා කරන විට මැක්සිකෝව, එක්සත් ජනපදය වගේ රටවල්වල අපිට මතකයි පහුගිය කාලවලදී මත්කුඩු රජාලා විදිහට හඳුන්වපු ඇතැම් වෙලාවට මට මතකයි ඔවුන්ට නම් තියලා තිබුණා ගෝඩ් පාද කියලා. ගෝඩ් පාද මේ මූලික වශයෙන්ම මැක්සිකෝ එක්සත් ජනපද රාජ්‍යවල ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙක්, ව්‍යාපාරිකයෙක් විදිහට ත්‍රස්තවාදී ව්‍යාපාරවලට සම්බන්ධයි වගේම ඔහු යටතේ සංවිධාන පහක් ක්‍රියාත්මක වුණා වෙනත් එක් එක් නම් වලින්. ඔවුන්ට පුළුවන් වුණා බොහෝ වෙලාවට මැක්සිකෝ රජය පාලනය කරන තත්ත්වයට යන්න පුළුවන්කම ලැබුණා. ඇතැම් වෙලාවට ඒකම තමයි කොලොම්බියාව ගත්තාම කොලොම්බියා රජය පාලනය කරන තත්ත්වයට යන්නට ඔවුන්ට පුළුවන්කම තිබුණා. ඒක නිසා මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී මූලික වශයෙන්ම අපි අවධානය යොමු කර යුතු කාරණයක් තමයි අපි කොතෙක් දුරට මේවා නවීකරණය සහ ඒ වගේම අදට ගැළපෙන ආකාරයට සකස් කිරීම සම්බන්ධයෙන් අපේ අතීතයේ එහෙම නැත්නම් පහුගිය අවුරුදු කීපය තුළ ඒ කටයුතු අප විසින් අතපසු වෙලා තිබෙනවා. ඒ නිසා වර්තමානයේ තුළ ඒ අලුත් තත්ත්වයට මුහුණ දීමේ වැදගත්කම ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරනවා. දැන් අපේ රටේ මූලික වශයෙන්ම ආරක්ෂක අමාත්‍යංශය පහුගිය දිනවල COVID-19 වසංගත තත්ත්වයට සෞඛ්‍ය සේවා අනිකුත් රාජ්‍යාංශ ඒ සියල්ල සමග මුහුණ දුන් ආකාරයේදී අවශ්‍ය නායකත්වයේ දීමේදී ඒ කළ යුතු අදත්කරණයේ වැඩපිළිවෙල අපි ඉතාමත්ම අගය කළ යුතු වෙනවා. ඒ සඳහා සම්පූර්ණ ආශිර්වාදය සහ සහයෝගය දිය යුතු වෙනවා. ඒක නිසා යුද හමුදාව ප්‍රමුඛව ත්‍රිවිධ හමුදාවත් සෞඛ්‍ය සේවාවත් ඒ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරීන් මේ COVID-19 මර්ධනය කිරීමේ කටයුතුවලදී ඒ තිබෙන කැපවීම ඔවුන්ගේ උනන්දුව ප්‍රධාන වශයෙන්ම මෙහිදී අපි ඇගෙයීමට ලක් කළ යුතු වෙනවා. ඇමරිකාවේ බැරැක් ඔබාමා ජනාධිපතිවරයා වශයෙන් ඉන්න කාලේ 2014 අපිට මතකයි, මම හිතන්නේ අපි මාධ්‍ය තුල දැක්කා එබෝලා කියන විශේෂයෙන්ම පසංගත රෝගයේ උවදුර. එබෝලා උවදුර ආපු වෙලාවේ ඇමරිකාවේ ජනාධිපතිවරයා එවකට සිටි ඔබාමා ප්‍රධාන ලෙසම හිට ප්‍රචිතාර ලෙස නැවත වසංගතයක් නොසිඳුවන විදිහට වගබලා ගැනීම සඳහා ජාතික ආරක්ෂක පද්ධතියට ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව හා ජීව ආරක්ෂාව සඳහා අධ්‍යක්ෂ කොට්ටාශයක් විශේෂයෙන්ම ඇති කරනු ලැබවා. ඒ නිසා අපි අද අපේ රටෙත් මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපිට තවම කියන්නට පුළුවන්කමක් නැහැ COVID-19 කවද්ද අවසන් වෙන්නේ කියලා. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවාවන් මේ සියල්ල තුල තිබිය යුතු පොලිසිය මේ සියලු අංශවල වැඩි සම්බන්ධතාවය වැඩි සුහදතාවය සහ බැඳීම COVID-19 මර්ධනය කිරීම සඳහා ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එක මෙහිදී සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම තමයි අපිට මේ සිරගෙවල් සම්බන්ධයෙන් අපි කතා කරන විට සිරගෙවල් වල තත්ත්වය සැලකිල්ලට යොමු කිරීමේදී මේ සභාවෙත් අද ඊයේ පෙරේදා කතා කළා, පහුගිය දවස්වලත් කතා කළා. මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා සිරගෙවල් බන්ධනාගාරවල සිටින සංඛ්‍යාව සහ ඒට ඇතුළත් කළ හැකි ප්‍රමාණයට වඩා මොනතරම් ප්‍රමාණයක් ඉන්නවද කියන කාරණාව. හිරගෙවල් වල තිබෙන දැඩි තදබදය බරපතල ප්‍රශ්නයක් මේ සිරගෙවල් වල නේවාසිකයින්ගේ මානසික තත්ත්වය විකෘති කිරීම සඳහා, මනස නොසන්සුන් කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම එය බොහෝ දුරට බලපාලා තිබෙන කාරණයක්. අනිත් එක තමයි මේ රටේ මේ කරුණ එකින් එක ගියාම දංවලක් වාගේ එක දිගට යනවා. සිරගෙවල් පිරෙන්නේ මූලික වශයෙන්ම නඩුවල ප්‍රමාදයක් නිසා තිබෙන කාරණාව. එතකොට ඒවාට අවශ්‍ය පිළියම් බෙදීමක් අවශ්‍ය වෙනවා. මම දැක්ක පෞගිය දිනවල ප්‍රධාන වශයෙන්ම සමීක්ෂණ වාර්තාවක් ඇමරිකාවේ සිරගෙවල් වලින් නිදහස් වෙන අයගෙන් 68%ක් ආපහු හිරගෙවල් වලට එනවා. ඒ වගේම තමයි එංගලන්තේ සහ වේල්සේත් 65%ක් 70%ක් සිරගෙවල් වලින් නිදහස් වෙන අය ඇවිල්ලා පළවෙනි සැරේ ඊළඟට නැවත වතාවක් සිරගෙවල් වලට එනවා. ඒ වගේම තමයි නෝර්වේ රටේ 29%ක් ආපහු සිරගෙවල් වලට එනවා. උරුග්වේ 112%ක් ආපහු සිරගෙවල් වලට එනවා. ජර්මනියේ 35%ක් විතර ආපහු සිරගෙවල් වලට එනවා. මම දන්නේ අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නැත්නම් අදාළ අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන්ම අපේ රටේ සිරගෙවල් වලට එන සංඛ්‍යාවන් යන අය ආපහු කොච්චර එනවද කියන සමීක්ෂණයක් කරලා තියෙනවද කියලා ඒ ගැන මගේ දැනුවත්භාවයක් නැහැ. එවැනි සමීක්ෂණයක් කරලා තිබුණා නම් ඉතාමත්ම හොඳයි. මම ජනාධිපති ධූරය දරන කාලේ බොහෝ සිරගෙවල් වලට මම ගියා. ඒ සිරගෙවල් වල සිරකරුවන් නේවාසිකයින් හමු වුණා. මමත් විශාල වශයෙන් සිරකරුවන් නිදහස් කරනු ලැබුවා. ඒ අයගේ තිබුණු දඬුවම් වල තත්ත්වයන්, චෝදනා වල තත්ත්වයන් සැලකිල්ලට අරගෙන සාමාන්‍යයෙන් අපි වෙසක් පෝයට නත්තලට නිදහස් කරන ප්‍රමාණයට වඩා වාර්ෂික විශාල වශයෙන් නිදහස් කළා. මොකද සිරගෙවල් වල තිබුණු තදබදයත් ඒ වගේම මූලික වශයෙන්ම එහි සිටින තරුණ පිරිස් දෙස බලන විට රටේ අනාගතය බාරගන්නට සිටි ඒ වගේම ඉතාමත් සුන්දර දරුවෝ තරුණ දරුවෝ තමයි රාශියක් බොහෝ වෙලාවට සිරගෙවල් වල ඉන්නේ. අධිකරණ මිතුමාගේ උදේ වාර්තාවෙන් පැහැදිලි කළා සිරගෙවල් වල ඉන්න අයගෙන් විශාල පිරිසක් මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයයි කියන එක. මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය ඒ වගේම මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය මේ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට මම හිතනවා අපේ රටේ මූලික වශයෙන්ම සිරගෙවල් වල තිබෙන තත්ත්වය නවීකරණය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සමාජ සුබසාධන සේවාවන් වඩ වඩා ලබා දීමේ වැදගත්කම තමයි තිබෙන්නේ. දැන් අපි බන්ධනාගාර සේවය ගත්තාම අවංකව පිළිගන්නට වෙනවා පසුගිය අවුරුදු 40ක 50ක කාලය පස්සට ගියොත් එන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සේවාවන් කඩාවැටුණු තත්ත්වයක් තිබෙන්නේ. ඒක නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමක් ඊට මම කලින් කියපු ආකාරයට අධිකරණ අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය මේවායි ඒකාබද්ධ වැඩපිළිවෙලක් තුළ ප්‍රධාන වශයෙන්ම නව මුහුණුවරකින් බන්ධනාගාර සේවාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි ප්‍රධාන වශයෙන්ම මෙහිදී සඳහන් කරන්නට තිබෙන්නේ. ඉතින් ඒ තත්ත්වයන් එක්ක මූලික වශයෙන් අපි අපේ අවධානය යොමු කිරීමේදී අපිට සිරගෙවල් වල තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අර එංගලන්තේ වික්ටෝරියානු යුගයක් පිළිබඳව කතා කරනවා. ඒ වික්ටෝරියා යුගයේ තිබුණු වික්ටෝරියා ආකෘතිය වගේ තමයි අද ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාරය ඒ තරම් පැරණි නවතාවයන්ට සුදුසු ආකාරයට සකස් නූණු තත්ත්වයක් තිබෙන්නේ. බටහිර ලෝකය ගතහොත් දියුණු සංවර්ධන රටවල් ගත්තොත් සිරගෙවල්වල දැන්ගර මම කලින් කියපු ආකාරයට සමහර විශාල පිරිසක් ආපහු වෙන තත්ත්වයටත් පත් වෙලා තිබෙන්නේ සිරගෙවල්වල තිබෙන ඇතැම් පහසුකම් ඔවුන්ට වැඩි නිසා වෙන්නටත් පුළුවන්. සිරේ ඉන්න කාලය තුළ බටහිර රටවල්වල සිරකරුවෙකුට ඩොලර් ගණනාවක් දවසකට යම් කිසි ඩොලර් ප්‍රමාණයක් දෙනවා වියදමට. අපේ රටේ තිබුණා පසුගිය කාලේ, දැන් ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද මම දන්නේ නැහැ. රුපියල් වලින් දීර්ඝකාලීනව සිරවත් මේ සිරගත වෙච්ච ඔව්, එතකොට එතුමාට දුන්නේ නැහැලු. එහෙමනම් ඒක නැතුව ඇති. ඉතින් මේ තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ගත් විට අපි සැලකිල්ල යොමු කළ යුතු වෙනවා. ජාතික ආරක්ෂාව කියන කරුණු එකින් එක බැඳී යන තත්ත්වයන් තිබෙන්නේ. දැන් මේ අපරාධ වැඩිවීමේ තත්ත්වය සැලකිල්ලට ගත් විට දැන් අපේ රටේ අපරාධ වැඩිවීම, සිරගත වීම වැඩිවීම එන්න එන්න වැඩි වෙනවා. එතකොට මේක යම් දීර්ඝ කාලයක සිට යම් එන කාරණයක් මේ ඇති වෙලා තිබෙන්නේ. එතකොට ලෝකේ ප්‍රධාන වශයෙන්ම අපරාධ විශාල වශයෙන් සිදු කෙරුණු රටවල් සැලකිල්ලට ගත්තොත් එහෙම 2005 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මිනිමරු අගනුවර එන්නම් මර්ඩර් කැපිටල් ලෙස හැඳුන්වු ග්ලාස්ගෝ නගරය ප්‍රධාන ලෙසම ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සඳහන් කරනවා ඔවුන් ගෙන ගිය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම නිසා, කායික හා මානසික සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ කායික සහ මානසික වෛද්‍යවරුන් වැඩිපුර සිරගෙවල් වලට යොමු කිරීම තුළ ඔවුන්ට පුනරුත්ථාපනය යම් කිසි ආකාරයකින් හිරගේ තුළම සිදුවෙච්ච තත්ත්වයන් තුළ මේ ග්ලාස්කෝ නගරයේ ප්‍රධාන ලෙසම එන්න එන්න අපරාධ අඩුවෙච්ච බවක්. ලෝකයේ වැඩිම අපරාධ වෙච්ච රටක්, අපරාධ සිදුකරවෙච්ච රටක් ක්‍රමානුකූලව අපරාධ අඩු කරගෙන තිබෙනවා. එතකොට එවැනි දියුණු සංවර්ධිත රටවල් වල එවැනි ආකාරයට අපරාධ අඩුනා නම් ඒ ගැන අපි සොයල බලලා ප්‍රධාන වශයෙන්ම අපේ රටෙත් නව තාක්ෂණය, බුද්ධිමතුන් උගතුන්, මීට අවශ්‍ය විද්වතුන් සහ බෞස්රතයින් සම්බන්ධ කරගෙන මේ කටයුතු කිරීමේ වැදගත්කමයි තිබෙන්නේ. අපිට අපේ රටේ ගරු කතානායකතුමනි ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක අමාත්‍යංශය ගත්විට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ සියල්ල මට කලින් කතා කරපු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා, එතුමා යුද හමුදාව කාලයේ විශේෂයෙන්ම යුද්ධය සම්බන්ධයෙන් කළ සේවය පිළිබඳව මම හිතනවා ගරු කතානායකතුමනි යුද්ධය පිළිබඳව කතා කරන විට යුද්ධයේ ජයග්‍රහණයේ ගෞරවය, යුද ජයග්‍රහණයේ ගෞරවය පළමුවෙන්ම යා යුත්තේ යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටයි කියන එකයි මං හිතන්නේ අපි විශ්වාස කරන්නේ. ඒ යුද්ධයෙන් මියගිය රණවිරුවන්ට ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම යා යුතු වෙනවා වගේ.
ගරු මන්ත්‍රීතුමා, ඒ ගැන කිසිම විවාදයක් නැහැ. යුද්ධයේ මියගිය රණවිරුවන්ට සහ අපේ සෙබළුන්ට, රණවිරුවන්ට, ඒගොල්ල තමයි වෙඩි උණ්ඩට මුහුණ දෙන්නේ. ඒගොල්ලන්ට තමයි අනිවාර්යයෙන්ම පළවෙනි ගෞරවය යන්න ඕනේ. ඉහළ නිලධාරීන්ටත් නෙමෙයි, දේශපාලනඥයන්ටත් නෙමෙයි. ඒ කියන්නේ කිසි විවාදයක් නැහැ.
ඔයිද ඒක මම මේ තමුණාංශයට මුකුත් ඒ ගැන මේ එල්ල කළා මුත් කිව්වේ නැහැ. මම කිව්වේ යුද්ධය පිළිබඳව කතා කරන විට මේ රටේ ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ මුළු ජාතියේම ගෞරවය මුලින්ම පිරිය යුත්තේ ජීවිත පූජා කළ රණවිරුවන්. ඊළඟට ඒ ගෞරවය යා යුත්තේ අතපය අහිමි වෙච්ච, ආබාධිත වෙච්ච ප්‍රධාන වශයෙන්ම රණවිරුවන්ට. ඒක නිසා අපි කල්පනා කරන්නට ඕන හමුදාවයක ඉන්න රණවිරුවෙක් නැත්නම් සොල්දාදුවත් හමුදාවේ ඉන්න රණවිරුවා සහ සොල්දාදුවත් අනිත් පැත්තෙන් ගත්තාම අද සාකච්ඡාවට යන්න පොලිසිය ගත්තොත් පොලිසිය ඉන්න රාලහමිත් පොලිසිය ඉන්න කොස්තාපල් මහත්තයා නැත්නම් පොලිසිය ඉන්න රාලහමිත් හමුදාවේ සොල්දාදුවත් පොලිසිය ඉන්න
රඩේ ප්ලීස් තුමාට කතා කරන්න
හමුදාවේ සොල්දාදුවටත් පොලිසියේ රාලහමිටත් තමයි ප්‍රධාන වශයෙන්ම මේ සේවාවල් වල ඒ මොකද පොලිසියේ රාලහමි ගත්තාමත් අපි හැම කෙනෙක්ම දන්නවා පැය සමහර ලාවට පැය 12ක් 14ක් ඩියුටියේ ඉන්නවා සමහර ලාවට හරියට කන්න ටික නැහැ වතුර බෝතලේ නැහැ විශ්‍රාම
නමර මන්තුමා ඔබතුමාගේ ආසනෙට ගියා නම්
ආසනීප වෙලා යන්නේ ඉතින් ඒක නිසා යුද බිම ගත්තත් නීති හා ශාමයේ ශේෂ්ත්‍රේ රාජකාලි වල ගත්තත් පොලිසියේ
රාලහමිට
මේ සියලු දේ පුංචි තැනින් ඒ වැඩි කැපවීම කරන තැනාගේ ඉඳලා ඉහළට එීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ කියන කාරණේයි මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා අපිට රටක් විදිහට අපිට තිබෙන අභියෝග අපේ අනාගතය ප්‍රධාන වශයෙන්ම නව තාක්ෂණයේ ශිල්පීය ඥානයන් මේ සියල්ල එක්ක එක්වෙච්ච කැටිවෙච්ච වැඩපිළිවෙලක වැදගත්කමයි අපි මූලික වශයෙන්ම ක්‍රියාත්මක විය යුත්තේ. අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය මර්ධනයට මත් කුඩු ජාවාරම්කරුවන් මර්ධනයට සරත් වීරසේකර ඇමතිතුමා පොලිසිය භාර ඇමතිතුමා මෙතන ඉන්න නිසා මම කියන්නේ අපි මේ නීති විරෝධී අපරාධකරුවන් ඒ වගේම පාතාලයන් මේ කටයුතු කරනා වගේම ප්‍රධාන වශයෙන්ම පොලිසිය සම්බන්ධිතව ක්‍රියාත්මක වෙච්ච අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධ වෙච්ච මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් යන වැඩපිළිවෙළුත් මේවා ඔක්කොම එක දම්වැලක් විදිහටයි යන්නේ මේ ඔක්කොම එකට කළ යුතු වැඩපිළිවෙළක අවශ්‍යතාවයේ තිබෙන්නේ. ඒක නිසා අපිට අපේ රටේ ප්‍රධාන ලෙසම හෙට දවස වෙනුවෙන් යහපත් විනයගරුක හික්මීමක් ඇති නිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ කාර්යයේදී ජාතික ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයට තියෙන වගකීමත් ඒ වගේම නීති හා ශාමයේ පැත්තෙන් එම අමාත්‍යංශයට තියෙන වගකීමත් මේ සියල්ල අද යහපත් ඉතා හොඳ වැඩපිළිවෙළක ක්‍රියාත්මක වෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි ප්‍රධාන වශයෙන්ම අපි ජාතික ආරක්ෂාව කියන කරුණුත් නීති හා ශාමයේ කියන කරුණුත් මේ සියල්ල ගත්විට මේ සඳහා බැඳීම් සෑම කෙනකේම තියෙන්න්නට ඕන. රටේ සෑම පුරවැශයෙක් වෙනුවෙන්ම පෙනී සිටිත වගේම රටේ පුරවැශයනුත් ඒ සඳහා දැනුවත් භාවයක් තියෙන්න්නට ඕන. අප විසින් ඉටු කරන කාර්යන් වගකීම් සහ යුතුකම් පිළිබඳව. ඒ නිසා ආරක්ෂක අමාත්‍යන් සයහරහා කරන කාර්යන් හිදී අප අපේ අනාගතය සඳහා විශේෂයම වර්තමාන රජය තුළ ක්‍රියාත්ම කරන වැඩසටහන්. අගේ කරමින් මගේ කතාව අවසන් කරනවා
ස්තුතියි ස්තුතියක් අනුරල් කරුණාකරන් අනුරල් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේයාර්
அவரே
கோமந்திரமா
பிரதி சவநாயர் அவர்களே பாதுகாப்பு அமைச்சி உள்ளக பாதுகாப்பு உள்நாட்டு அலுவலர்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சுக்களின் குளிர்நிலை விவாதத்தில் உரையாற்றும் போது இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் அரசியலமைப்புக்கு உட்பட்டு மக்கள் பிரதிநிதி என்ற வகையில் எனதும் எனது இனம் சார்ந்த மொழி பிரதேசம் மக்கள் சார்ந்த அமைச்சு தொடர்பான பிரச்சனைகளை எடுத்துக் கூறுவது பொருத்தமென நினைக்கின்றேன். வளமை போலவே இந்த வருடமும் பாதுகாப்பு அமைச்சு மொத்த வரவு செலவு திட்டத்தின் பெருந்தொகையினை குறிப்பாக 355,159 மில்லியன் ரூபாவினை தனக்குள் எடுத்துக்கொண்டுள்ளது. சுகாதாரம், கல்வி, உட்கட்டமைப்பு, நீர்ப்பாசனம், நீர்வளங்கள் போன்ற துறைகள் பின்தள்ளப்பட்டுள்ளது. யுத்தம் நடந்த காலத்தில் நீங்கள் கூறிய அதே நியாயத்தை யுத்தம் முடிந்து 11 வருடங்கள் கழித்தும் பாதுகாப்பு அமைச்சின் நிதியொதுக்கீட்டுக்கான காரணமாக கூறுகின்றீர்கள். இது எந்த வகையில் நியாயம் என்பது எங்களுக்கு புரியவில்லை. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, குற்றம் சாட்டப்பட்ட ஒரு கைதிக்கு தண்டனை வழங்கும் போது குற்றம் சாட்டும் தரப்பின் நியாயம் மாத்திரம் கேட்கப்பட்டு நீதி வழங்கப்படுவதில்லை. குற்றம் சாட்டப்பட்டவர் சார்பான கருத்துக்களும் கேட்கப்பட்டு இருதரப்பு நியாயங்களையும் சீர்தூக்கி ஆராய்ந்தே தீர்ப்பு வழங்கப்படுவது வழக்கம். இதுவே இயற்கை நியதியுமாகும். ஆனால் பயங்கரவாதி, தீவிரவாதி, பிரிவினைவாதி, இனவாதி என எம்மீது பலவித குற்றச்சாட்டுக்களை சுமத்துகின்றீர்கள். ஆனால் நாம் ஏன் இனவாதியானோம், ஏன் பிரிவினைவாதியானோம் என எம்மால் மொழிப்படும் எந்த கருத்துக்களையும் கருத்தில் கொள்ளாது உங்கள் தீர்ப்பினை உங்கள் பாணியில் வழங்குகின்றீர்கள். இது எந்த வகையில் இயற்கை நீதியின் பாற்படும்? இது உங்களது எந்த தண்டனை சட்டை கோவையின் பாற்படும்? இவை எமக்கு இது எதுவும் எமக்கு புரியவில்லை. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இலங்கையில் இனப்பிரச்சினை, மொழிப்பிரச்சினை எதுவும் இல்லை என்று கூறிய நீங்கள் இனப்பிரச்சினைக்கு தீர்வு காண சர்வகட்சி மகாநாடு, வட்டமேசை மகாநாடு நடத்தியது எதற்காக? இந்திய மத்தியஸ்தத்துடன் திம்பி பேச்சுவார்த்தை நடத்தியது எதற்காக? இந்திய இலங்கை ஒப்பந்தம் ஏற்படுத்தியது எதற்காக? நோர்வே அனுசரணையுடன் தாய்லாந்து, ஒஸ்லோ போன்ற இடங்களில் பேச்சுவார்த்தைகள் நடத்தியது எதற்காக? இனப்பிரச்சினை ஒன்று உள்ளது என்பதை ஏற்றுக்கொண்டதன் விளைவாகத்தானே? அன்று பிரச்சினை ஒன்று உள்ளது என ஏற்றுக்கொண்ட நீங்கள் இன்று பிரச்சினை எதுவும் இல்லை என்று பிறழ்வது ஏன்? கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கார்த்திகை மாதம் இந்த நாட்டில் வாழும் இந்துக்களுக்கு ஒரு புனிதமான மாதம். உங்களுக்கு போயாதீனம் எப்படி புனிதமானதோ அப்படியே இந்துக்களுக்கு கார்த்திகை மாதத்தின் பௌர்ணமி தினம் ஒரு முக்கிய பக்தி ததும்பும் தினமாகும். பௌத்த மக்கள் எவ்வாறு பௌர்ணமி தினத்தில் விகாரைகளில் சென்று தீப ஒளியேற்றி போதி மாதவனை வழிபடுகிறார்களோ அவ்வாறே கார்த்திகை மாதத்தில் எமது இந்து மக்களும் தமது வீடுகளில், தமது ஆலயங்களில், வீடுகளை ஆலயங்களை ஒட்டிய வீதிகளில், கல்வி நிலையங்களில் தீபங்களை ஏற்றி தம் வாழ்வில் ஒளிபர வேண்டும் என இறைவனை வேண்டி தம் வாழ்வு தம் நாடு ஒளிபர வேண்டும் என்று பிரார்த்திப்பார்கள். இது அரசியலமைப்பு எமது மக்களுக்கு வழங்கிய உரிமை. அத்துடன் குடியியல் அரசியல் உரிமைகளுக்கான சர்வதேச சமவாயம், இன்டர்நேஷனல் கன்வென்ஷன் ஆன் சிவில் அண்ட் பொலிட்டிக்கல் ரைட்ஸ், அதனை ஏற்றுக்கொண்ட நாடுகளின் மக்களுக்கு வழங்கிய உரிமையும் கூட. இந்த சமவாயத்தை நீங்கள் ஏற்றுக்கொண்டவர்கள். ஆனால் இவ்வருட கார்த்திகை பௌர்ணமியில் நடந்தது என்ன? புனிதமான ஆலயங்களில் ஏற்றப்பட்ட தீபச் சுடர்கள் நமது நாட்டின் படைவீரர்களால் துவம்சம் செய்யப்பட்டன என்பதை நீங்கள் அறிவீர்களா? பௌத்தத்திற்கும் இந்துவிற்கும் புனிதமான கார்த்திகை பௌர்ணமியில் கார்த்திகை தீபமேற்றிய தீபச் சுடரை எமது நாட்டின் படைவீரர்கள் காலால் மிதித்து துவம்சம் செய்ததை எத்தி எறிந்த காட்சிகளை முகநூலில் கண்ட எம்மக்கள் எத்தனை துயரமடைந்திருப்பார்கள்! அவர்களின் உணர்வுகளை நீங்கள் அறிவீர்களா, புரிவீர்களா? கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இத்தனைக்கும் தமது மத அனுஷ்டானத்தை கடைபிடித்த எமது மக்கள், இந்த நாட்டின் அரசியலமைப்பு அவர்களுக்கு வழங்கிய மத உரிமையை, நீங்கள் ஒப்பமிட்ட சர்வதேச சமவாயம் அவர்களுக்கு வழங்கிய அந்த உரிமையை அவர்கள் அனுபவிக்கும் போது தமது மத அனுஷ்டானத்தை நிறைவேற்றிய அந்த இளைஞர்களை பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்து இன்று அவர்கள் பிணையில் வெளிவர முடியாத ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். நமது நாட்டின் பயங்கரவாத தடைச்சட்டம் எந்த வகையிலும் இயற்கை நீதியுடன் ஒன்றிணையும் சட்டம் அல்ல. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கடந்த கால யுத்தத்தில் இறந்த தமது குழந்தைகளை, கணவர்களை, உறவுகளை, நட்புகளை நினைவு கூறும் விதமாக, தமது துயரினை பகிர்ந்து கொள்ளும் முகமாக முகநூலில் பகிர்ந்து கொண்டவர்கள், அதுவும் கார்த்திகை மாதத்தில் பகிர்ந்து கொண்டவர்கள், இரங்கலினை தமது பாணியில் தமக்கு தெரிந்த விதத்தில் தெரிவித்தவர்கள், இன்று பயங்கரவாத தடை சட்டத்தில் கைது செய்யப்பட்டு பிணையில் வெளிவர முடியாத வகையில் தடுப்பு காவலுக்கு உட்பட்டுள்ளார்கள். எனது மாவட்டமான மட்டக்களப்பு மாவட்டத்தில் கூட தமது உறவுகளை, சகோதரர்களை இழந்தவர்கள், அதற்கு மேலாக முன்னால் அவர்களுடன் இருந்தவர்கள், தமது உறவுகளை நினைத்து முகநூலிலே பதிப்பிட்டவர்கள், குறிப்பாக வாழைச்சேனை பிரதேசத்திலே கிண்ணையடியிலே கோகிலன் என்ற ஒரு ஒரு ஊடகவியலாளர் கூட, தமிழ் தேசிய கூட்டமைப்பின் செயற்பாட்டாளர், அவர் கூட இன்று கைது செய்யப்பட்டு பயங்கரவாத தடுப்பு சட்டத்தின் கீழ் சிறையில் அடைக்கப்பட்டுள்ளார். அதே போன்ற ஒரு அரச ஊழியர், சோமனன் என்று கூறக்கூடிய சித்தாண்டியைச் சேர்ந்த ஒரு ஊழியர் உட்பட 20க்கு மேற்பட்ட இளைஞர்கள் இன்று பயங்கரவாத தடை சட்டத்திற்குள்ளே பிணையில் வெளிவர முடியாத படி சிறையில் அடைக்கப்பட்டுள்ளார்கள். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எங்களது முன்னாள் ராணுவ தளபதி தற்போதைய பாராளுமன்ற உறுப்பினர் அவர்கள் உரையாற்றும் போது கூறியிருந்தார். யுத்தத்தை தனது காலத்திலே முடிவுக்கு கொண்டு வந்ததாகவும் 12,000 இளைஞர்களை புனர்வாழ்வு அளிக்கப்பட்டதாகவும் நான் வரவேற்கின்றேன். அவர்களை சமூகத்தில் இணைப்பதற்காக பல பயிற்சிகளை கொடுத்து நீங்கள் அவர்களை சமூகத்துடன் இணைத்து விட்டிருக்கின்றீர்கள். ஆனால் இன்று என்ன நடக்கின்றது? அவர்கள் கண்காணிப்பின் கீழ் இருக்கின்றார்கள். புலனாய்வு பிரிவின் கண்காணிப்பின் கீழ் இருப்பது மாத்திரமல்லாமல் அவர்களுக்கு அளிக்கப்பட்ட பயிற்சிகளுக்கு ஏற்ற மாதிரி அவர்களது சுய வாழ்க்கையை கொண்டு நடத்துவதற்கு எந்த விதமான உதவியும் செய்யாத காரணத்தினால் இன்று பல பேர் வீதிகளிலே பிச்சை எடுக்கும் அளவிற்கு கூட இருக்கின்றார்கள். மன விரக்தியுடன் இருக்கின்றார்கள். அது மாத்திரமல்லாமல் அவர்கள் அரசியலிலே ஜனநாயக நீரோட்டத்திலே கலந்து கொள்வதற்கும் தடை விதிக்கப்பட்டிருக்கின்றது. உதாரணமாக கடந்த பாராளுமன்ற தேர்தலிலே என்னுடன் வந்தவர்களை கூட என்னிடம் புலனாய்வு பிரிவினர் கேட்டார்கள், இந்த குறிப்பிட்ட நபர் உங்களுடன் இந்த பிரதேசத்திற்கு வந்த அன்று. நான் திருப்பி கேட்டேன் அந்த புலனாய்வு பிரிவினர், அவர்களை நிம்மதியாக வாழ விடுங்கள், அவர்கள் சந்தோஷமாக இருப்பார்கள், அவர்களை மக்களுடன் இணைத்த நீங்கள் நிம்மதியாக இருக்க விடுங்கள் என்று. மன்னித்துக் கொள்ளுங்கள் ஐயா, எங்களது பிரதேசத்திற்கு பிரிகேடியர் அவர்கள் வந்திருந்தார், அவர் என்னிடம் இணங்கினார் என்று கேட்டார். இப்படியான செயல்களை நிறுத்தி அவர்களை சந்தோஷமாக வாழ வைப்பதன் மூலம் அவர்களை சமூகத்தில் நீங்கள் இணைத்துக் கொண்டதற்கான பலனை அனுபவிப்பீர்கள் என்று கூறுகின்றேன். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் எனது பாராளுமன்ற உரைகளிலே மீண்டும் மீண்டும் வலியுறுத்தி கூறுவது என்னவென்றால், ஒரு தரப்பு நியாயம் மட்டும் இயற்கை நீதிக்கு உட்படாது. இயற்கை நீதியின் அடிப்படை கோட்பாடு இருதரப்பையும் கீழ் என்பதை, ஆனால் நீங்கள் ஒரு தரப்பு நியாயத்தின் அடிப்படையில் செயற்பட்டு இயற்கை நீதியை காலி போட்டு மிதிக்கின்றீர்கள். ஒரு காலத்தில் தமிழ் மக்களின் நியாயம் உணர்ந்து ஆயுத போராட்டத்தின் அவசியம் உணர்ந்து ஆயுத போராட்டத்தில் ஈடுபட்டு அதன் பின் உங்களது பங்கு பற்றுதல் ஊடாக இந்திய இலங்கை ஒப்பந்தத்தின் கீழ் ஜனநாயக வழிக்கு வந்த பாராளுமன்ற உறுப்பினராகி இப்போது இரண்டாவது தடவையாக மீண்டும் பாராளுமன்றத்திற்கு வந்த ஒரு பாராளுமன்ற பிரதிநிதி என்ற வகையில் இந்த கௌரவ சபையில் இதனை எடுத்து கூறுவதற்கு தமிழர் தரப்பில் என்னை விட எவரும் பொருத்தமானவர் இல்லை என்று நினைக்கின்றேன். ஏனெனில் போராட்டத்தின் விழுப்பும் இன்றும் எனது உடலில் உள்ளது. அதே போல இந்த நாட்டின் மீதான பாசமும் பற்றும் இன்றும் எனக்குள்ளது. அதனால் தான் எனது உரையில் எம்மை புரிந்து கொள்ளுங்கள், எமது கோரிக்கையின் நியாயத்தை புரிந்து கொள்ளுங்கள் என்று அடிக்கடி வலியுறுத்தி வருகின்றேன். இது தயவு செய்து ஒன்றை மட்டும் புரிந்து கொள்ளுங்கள், தமிழ் இளைஞர்களை ஆயுத போராட்டத்திற்கு தள்ளியது யார்? உங்களது இன மத மொழி ரீதியான சட்ட ஏற்பாடுகள். இதன் காரணமாக சாத்வீக ரீதியில் அரசியலை முன்னெடுத்த எமது தமிழ் கட்சிகளின் கோரிக்கைகள் உங்களால் ஏற்றுக்கொள்ளாத முடியாத நிலை. அவர்கள் உங்களுடன் மேற்கொண்ட பண்டா செல்வா ஒப்பந்தம், டட்லி செல்வா ஒப்பந்தம் போன்ற ஒப்பந்தங்களில் உங்களது வஞ்சகத்தன்மை இவை காரணமாக ஏற்பட்ட விரக்தி நிலை. இதனை எடுத்துரைத்த இளைஞர்களது கருத்துக்களை கவனித்துக் கொள்ளாத உங்களது நிலை, இதுவே இளைஞர்களை பிரிவினைவாதிகளை ஆக்கியது. உங்களது பயங்கரவாத தடை சட்டம் இதனை மேலும் மோசமாக்கியது. அப்பாவி இளைஞர்களின் கைதுகளும் சிறைவாழ்வும் வெளியில் இருந்த இளைஞர்களின் சிந்தனையை இவர்களின் பால் ஈர்த்தது. நமது நாட்டு படைகளும் அதற்கு எண்ணெய் ஊற்றி எரிய வைத்தது. இதனால் தான் அன்று இந்த பிரச்சனை பூதாகரமாகியது. எனது இயக்கமான தமிழீழ விடுதலை இயக்கத்தின் தலைவர் தளபதி உட்பட பல பேர் வெளிக்கடை சிறையிலே 82களிலே இருந்தபோது அவர்களுக்கு தூக்கு தண்டனை விதிக்கப்பட்டது. தூக்கு மேடையிலே அவர்கள் இருவரும் இரண்டு உரைகளை ஆற்றியிருந்தார்கள். தலைவர் தங்கத்துறை அவர்கள், டெலோவின் தலைவர், உரையாற்றும் போது நாங்கள் வன்முறை மீது காதல் கொண்ட மனநோயாளிகள் அல்ல, மாறாக எங்கெங்கு மக்கள் ஒடுக்கப்படுகின்றார்களோ அடக்கப்படுகின்றார்களோ அவர்களுக்காக குரல் கொடுப்போம், கரம் கொடுப்போம். எமது கட்சியின் இயக்கத்தின் டெலோவின் தளபதி குட்டிமணி அவர்கள் கூறினார், ஒரு நாங்கள் சிங்களவர்களின் உரிமைகளை பறிக்க வந்தவர்கள் அல்ல, எமது போராட்டத்திற்கு உங்களது ஆதரவை தாருங்கள் என கேட்டார். இன்று எனக்கு நடப்பது நாளை உங்களுக்கும் நடக்கும் என கூறினார். எனது கண்களை ஒரு ஏழை தமிழனுக்கு கொடுங்கள், அதன் மூலம் நான் சுதந்திரமான தமிழீழத்தை பார்ப்பேன் என்று கூறினார். அதற்காக அவரது கண்கள் தோண்டப்பட்டு காலில் போட்டு மிதிக்கப்பட்டது மாத்திரமல்லாமல் அன்று அவர் தீர்க்க தரிசனமான ஆற்றிய உரை இன்று இந்த நாட்டிலே நடைபெற்றுக் கொண்டிருக்கிறது. குடிநீர் கேட்டவர்கள் சுட்டுக் கொல்லப்படுகின்றார்கள். 2012 வெளிக்கடையிலே சூடு நடக்கின்றது, இன்று மகர சிறைச்சாலையிலே நடக்கின்றது. எனவே நீங்கள் உணர்ந்து கொள்ளுங்கள், நாங்கள் ஏன் விடுதலைக்காக போராடினோம். உங்கள் கையில் இந்த நாடு சுபிட்சமடைய வேண்டுமானால் அது உங்கள் கையிலே இருக்கின்றது. இந்த இனப்பிரச்சனைக்கு ஒரு நிரந்தரமான அரசியல் தீர்வை பெற்றுக் கொடுங்கள் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
கரு தாசரி ஜெயசேகர மாத்துமா பின்னாடி නමේ ගරු නියෝජ්‍ය කතනායකතුමනි විශේෂයෙන්ම අද දවසේ ආරක්ෂක අමාත්‍යංශය ඇති වගේම පොලිස් පොලිසිය සම්බන්ධ අමාත්‍යංශ සම්බන්ධව කතා කරන ලැබීම වාග්යක් කොට සලකනවා මම හිතන්නේ අපිට විශේෂයෙන් මම කියන කැමති ජාතික ආරක්ෂාව පිළිබඳව අපිට අද දවසේ වගේම හැමදාකම මේ රටේ එක පැත්තකින් විශාල ත්‍රස්තවාදයක් තිබුණ වාතාවරණයක් තුල එය ජයග්‍රහණය කරලා එය නැවත ඇති නොවන තැනකට ගේන්න නම් අත වශයෙන් අපේ ආරක්ෂක අමාත්‍යංශයට තිබෙන වැය නැත්තම් මුදල ශක්තිමත් තත්ත්වයකට පත් කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම මේකට මූලික කාරණා ගණනාවක් මතුවෙමින් තිබෙනවා. අපේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාත් අදහස් ගණනාවක් ඉදිරිපත් කරා, වැදගත් අදහස් ගණනාවක්. මම හිතන්නේ අපිට වැදගත් වෙන ප්‍රධාන කාරණය තමයි නැති කරපු ත්‍රස්තවාදය නැවත හිස ඔසවන තැනකට පත් නොකිරීම සඳහා වන ක්‍රියාමාර්ග ටික ගන්න. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ගේ අවශ්‍ය කරන ඒ ශක්තිය ඔවුන්ට ලබා දෙනවා වගේම නැවත කිසිදු වෙලාවක ත්‍රස්තවාදයක් මේ රටේ ඇති වෙනවා නම් මේ රටේ සියලුම ජනතාව ඒකට විරුද්ධයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඒවට අවශ්‍ය කරන නිවැරදි පිළියම් ටික අපි ඉදිරියට ගෙන යා යුතුයි. එනිසා අද අපේ ආරක්ෂක හමුදා යම් යම් සිද්ධි ගණනාවක් ඇතිලා තිබෙනවා. ඒ සිද්ධිවලදී ක්‍රියා කරන ආකාරය සහ ඔවුන් ඊට ලබා දෙන පිළිතුරු එක්ක තමයි ඉදිරි අනාගතය අපි තීරණය වෙන්නේ. තරුණයන්, දෙමළ තරුණයන් වගේම සිංහල තරුණයොත් මේ රටේ අවුරුදු ගාණක් රැවටීමට ලක් වුණා. ඒ නිසාම කැරලි ගණනාවක් ඇති වුණා. එක පැත්තකින් දකුණේ, ඒ වගේම උතුරේ. ඊට පස්සේ එය ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් බවට පත් වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට අදත් අපිට ඒකෙන් ගැලවෙන්න බැරි තැනකට මේ රට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් තවමත් අද ලෝකයේ අනෙක් රටවල් වල විරුස සමරු මහරහ ඔවුන්ට තමන්ට මැරුණ අය සැමරීමට යම් අයිතියක් තියෙනවා කියන එක අපි පිළිගත යුතුයි. සාමාන්‍ය ජීවත් වෙන හැම ජනයාටම තියෙන අයිතියක්. නමුත් විරුස සමරු උත්සව තුල නැවත ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්න ත්‍රස්තවාදී නියමුවන් නැත්තන් ඔවුන්ගේ නායකින් සීකරන ඒ ත්‍රස්තවාදී සැමරුම් අපි සම්පූර්ණයෙන් හෙලා දකිනවා. මේ රටේ සාමාන්‍ය මිනිස්සු විශාල සංඛ්‍යාවක් මිය ගියා මේ යුද්ධේ. ඒ වගේම මේ රටේ අහිංසක අම්මලා තාත්තලා විශාල සංඛ්‍යාවක් මිය ගියා. දකුණේ විශාල අපේ හමුදාවේ පිරිසක් මිය ගියා මේ කාලකන්ණි යුද්ධේ නිසා. ඒ නිසා අපි නැවත ඒ ඇති නොවන විදියට සියලු දෙනාම අපිට වගකීමක් තියෙනවා කතා කරන්න, කටයුතු කරන්න. ඒ නිසා මම හිතන්නේ අද පොලිසියේ තත්ත්වය පිළිබඳවත් මම වචන ස්වල්පයක් කතා කරන්න මේක අවස්ථාවක් කරගන්නෝ. අද අපේ ගරු අමාත්‍යමට මම සුබපත් කරනවා. එක පැත්තකින් අපේ තව අමාත්‍යවරයා විදියට පොලිසිය සම්බන්ධව එතුම විශාල වැඩ කොටසකට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න වැඩ කරන කෙනෙක්. මම හිතන්නේ අපිට තියෙන ප්‍රධානම අරමුදේ අද පොලිසියේ මම දකින මේ පොලිසිය නිලධාරීන් එක්ක කතා කරපුවාම ඕන තියෙන ප්‍රධාන අරමුදේ අද විශාල ස්ට්‍රෙන්ත් එකක් නැහැ. පොලිසිය හැම එකම වගේ විශාල අර්බුදයක් තියෙනවා. අද ඉන්නේ ඔෆිසර්ස්ලා වැඩි. දැන් උදාහරණයක් ගත්තොත් කුලියපිටිය ඩිවිෂන් එකේ SSB ලා ඉන්නවා දෙන්නේ. කවදක්වත් SSB ලා දෙන්නේ එක ඩිවිෂන් එකේ හිටියේ නැහැ ඉතිහාසෙ. සමහර පොලිසිවල අද CI මහතුරු ඉන්නවා, ජේෂ්ඨ පොලිස් අධිකාරී නැත්නම් CI මහතුරු පොලිස් අධිකාරී පොලිස් නිලධාරීන්ගේ CI මහතුරු ඉන්නවා 4 දෙනෙක් එක පොලිසිය. ඊළඟට IP මාත්‍රු ඉන්නවා තව ප්‍රමාණයක්. සාජන් මාත්‍රු ඉන්නවා විශාල සංඛ්‍යාවක්. අද PC ලා නැත්නම් අපේ සාමාන්‍ය පොලිස් නිලධාරී ඉතාම දැඩි ලෙස අඩු වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ බඳවා ගැනීම පරිපාටිය තුළ ඇතිලා තිබෙන ප්‍රශ්න, බඳවා ගැනීම අඩුවීම. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලන්න කැමති අපේ ගරු අමාත්‍යතුමාගෙන් අද අපිට නිලධාරීන් අතර තමයි මේ සියල්ල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට පිළියමක් ලෙස මොක් හරි විදියකට අද පොලිසියෙන් එන ප්‍රමාණය අඩු වෙලා තියෙන අත්වශයෙන් ඒක වැඩි දියුණු කරගෙන අද දැන් කොළඹ ගත්තොත් කොළඹ විශාල සංඛ්‍යාවක් ඉන්නේ කොළඹ නිලධාරීන් නෙමෙයි. අවුරුදු 10 12 මේ කොළඹ නගරේ ඉන්න අපේ ගම්වල මිනිස්සු. ඒ ඇයට කවදක්වත් කුරුණෑගලට නැත්තම් අනුරාධපුරයට ට්‍රාන්ස් එකක් ගන්න බෑ. ඇයි හේතුව? ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ ඔවුන්ට ට්‍රාන්ස්ෆර්ස් දෙන්න, මාරු වීම දෙන්න, කොළඹට ආපහු මිනිස්සු කැඳවන්න නැත්නම් පොලිසිය නිලධාරීන්ගේ විශාල ඉංගයක් තියෙන. ඒ විතරක් නෙමෙයි. කොළඹ ඉන්න විශාලම පොලිසිය නිලධාරීන් සංඛ්‍යාවක් ඔවුන්ට ඉන්න තැනක් නැහැ සමහර අයට. ඔවුන්ට යන වියදම් දවසට කෑම වලට යන වියදම් ටික. කවුද මේක දරාගන්නේ? ඒ නිසා ඉතාලම අර්බුදයක් පොලිසිය තුල ඇතිලා තිබෙනවා. මේ අපි කතා කරුවාට පොලිසියේ මහ ලොකු ප්‍රශ්න ගැන මේ පල්ලෑ ඉන්න අහිංසක පොලිස් නිලධාරීන්ගේ තියෙන තත්ත්වය පිළිබඳව අපි නැවත නැවතත් සිතා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේම මම කියන්න කැමතියි අද මේ වාතාවරණයත් එක්ක මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කුලියාපිටිය කොට්ටාසේ මම නිකන් දලා අදහසක් අරගත්තා 1200ක් ඉන්න ඕන තැන ඉන්නේ 907යි. එයිනුත් 106 දෙනෙක් යුනිෆෝම් අඳින්නේ නැති ආබාධිතයෝ. ඇත්තටම ඉන්නේ 597 දෙනයි මුළු ඒ ප්‍රදේශෙම වැඩ කරා. ඉතින් මේ 597 දෙනා ගත්තම ඒක සමහරලාවට එක පොලිසියකට 7-8 දෙනා ඉන්නේ සමහරලාවට හරියට තමන්ගේ පොලිසිය ඇතුලේ වැඩ කරා. ඒ නිසා මේ විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. කරුණාකරලා මේකට අපි ඉතාම වැදගත් වැඩ කොටසක් කරන්න ඔබට ශක්තිය තියෙනවා. ඒ සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි ඔබතුමාට දෙනවා. ඒ නිසා අධිකාරී ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා මොකක් හරි නිවැරදි වැඩපිළිවෙලක් හදමු. අලුත් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් බදව ගන්නවා වගේම මේ ඉන්න පොලිස් නිලධාරීන්ට නිවැරදි විදිහට ට්‍රාන්ස්ෆර්ස් නැත්තම් ඔවුන්ට නිවැරදි විදිහට ඔවුන්ගේ මාරුවීම් ටික ලබා ගන්න. ඊ වගේම මම කියන්න කැමතියි අද බන්ධනාගාරය ගැන කතා කරේ නැතත්
බන්ධනාගාරය පිළිබඳව විනාඩි දෙකයි
විශාල ප්‍රශ්න ගණනාවක් මතු වුණා. දැන් මේ මරණ ගැන කිසිදු අයිතියක් නැහැ බන්ධනාගාරයේ ඉන්න කෙනෙකුට නිරායුධ මිනිහෙක්ව මරලා දාන්න. නමුත් අපිට ඒක අද අත්දකින්න සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ ඊට අවුරුදු 8කට කලිනුත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. මේවා පාවිච්චි කරන්නේ අද මම දැක්කා කියනවා මේක රාජ්‍ය සස්වාදය ඊට පස්සේ මිනිමරු තත්ත්වයක් රට ඇතුලේ තියෙන කියන විපක්ෂයේ අදහස් වලට හොඳ තෝතැන්නක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ මරා දැමීම වෙනුවට අද මොකද වෙලා තියෙන්නේ මේවා ඇතුලේ සම්පූර්ණ රිමාන්ඩ් සිරකරු මේ 20 දෙනාගේ රිමාන්ඩ් සිරකරුවන් මෙතනට එන්න මොකද හේතු වෙලා තියෙන්නේ? අද පොලිසිය ගත්තම එක පැත්තකින් කුඩු මද්‍රව්‍ය වලට අහු වුණ ගමන් 54 ගහලා ඇතුළට දාන. ආයේ ජීවිත කාලෙට මාස 6කට 7කට අවුරුද්දකට ඇතුළට එළියට එන්න බෑ මේ අයට. මේක තමයි තියෙන අර්බුදය. ඒ නිසා මේ අය මේ විශේෂයෙන් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයව පුනරුත්ථාපනය කරන වැඩපිළික් අවශ්‍යලා තියෙනවා. මේ අයව රිමාන්ඩ් කරන එක නෙමෙයි. මේ අයව පුනරුත්ථාපනය කරන වැඩපිළික් වෙනම කැම්ප්ස් එකක් ගහලා මේ අයව ගෙන අරන් ගිහිල්ලා මේ වැඩ කටයුතු ටික කරන්න ඕන. අද උසාවි වලට අද උසාවි වැඩ කරන්නේ නැහැ සමහර තැන්වල. ඒ නිසා සමහර අපදීම් සම්බන්ධ විශාල අර්බුදයක් ඇතිලා තිනවා. ඊළඟට විසිට යන්න දෙන්නේ මේ බන්ධනාගාරය ඇතුළට. ඒ නිසා විශාල අර්බුදයක් වුන් පෙළෙනවා. ඊළඟට අප දෙන්න විදියක් නැහැ. මේ නිසා විශාල අර්බුදයකට වුන් පෙළෙනවා. මේ නිසා විශාල ප්‍රශ්න ගණනාවක් ඇතිලා
තියෙනවා.
මේ දෙපාර්තමේන්තු ඇතුලෙන් ඇතිලා තියෙන තත්ත්වයට ප්‍රධානම හේතුවක් දැන් මම දැක්ක සෛත්‍ය ප්‍රදාස ඇතුමා එක විනාඩියක් දෙන්න විවක්ෂණ ආයතනයක් ගෝ මේ හිරගෙවල් හදන එක නෙමෙයි අපේ ප්‍රශ්නේ කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ 30යින් 20000ක් ඉන්නවනම් රිමාන්ඩ් සිරකරු අපිට 7-8000 නම් ඉන්නේ අච්චු කරලා ඉන්න අය. මේ 20000 වෙනුවෙන් මොකද්ද අපි ගන්න පියවර? මේකට ප්‍රිසින් හදනව හැර වෙන මොකද්ද කරන්න තියෙන වැඩපිළිවෙල කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මොහොන්න ඉතාලම විධිමත් වැඩපිළිවෙලක් හැදිය යුතුයි ලංකාවේ මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න. නැත්නම් බන්ධනාගාර රෝහල් පිරලා ඉතිරිලා කියලා දැන් මේ බන්ධනාගාර රෝහල කොවිඩ් සෙන්ටර් එකක් කරන්න තමයි මෙතන හිටපු 120 දෙනෙක් මහ රෝහල් දෙරි. එතකොට 120 දෙනා අතර ඒ 120 දෙනා අතර මේ CCTV කැමරා දැර්ශන බලන්න තමුන්නාංශ.
මෙයා
මොකද වෙන්නේ? මේ ප්‍රිසන් එකේ ඉන්න අයම පොළු අරගෙන ගහනවා. ප්‍රිසන් එකේ ඉන්න අයට එළෝ එළෝ ගහනවා යකඩ පොළු අරගෙන. මේ තමන් ඇතුලේ ඉන්න සහෝදර රිමාන්ඩ් සිරකරු.
ස්තුතියි.
ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සියල්ලේ අර්බුදය අවසානයේ තීරණය වෙන්නේ රාජ්‍යකට විරුද්ධව රජයේ මිනිමරුවයි කියන කාරණේ තමයි අවසානයේ තීරණය වෙන්නේ. ඒ නිසා මම මේ සිරකරුවන් මරා දැමීමට මම විරුද්ධයි. මොවුන් ඉතාම එක පැත්තකින් ඔවුන් මිනිස්සු එක පැත්තකින් අපි වගේම ඒ වගේම අනෙක් පැත්තෙන් අපි කල්පනා කරන්න ඕනේ ප්‍රති 21000ක් මොකටද මේ රෝහල් ඇතුලේ තිබුණේ? මේකට මොකද්ද විසඳුම? අන්න ඒ නිසා ඒවත් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා රජයක් විදියට මේ පිළිබඳ ඉතාම හොඳින් සලකා බලලා වැඩ කරන්න කියන ඉල්ලීමත් මගේ කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ස්තුතියි ඔබතුමාට. ගරු විත්තේරත් මන්ත්‍රීතුමා විනාඩි 14යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ආරක්ෂාව මේ රටේ ජනතාවගේ ආරක්ෂාව ප්‍රධාන වැදගත් කාරණා දෙකක්. ඇත්තටම පහුගිය කාලේ මේ ආණ්ඩුව බලයට පත් උනේත් මේ මාතෘකාව ඉස්සරහට දාලා. රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටුණා, මහජනතාවගේ ආරක්ෂාව බිඳ වැටුණා. ඒ සාක්ෂාත් කරනවා කියන පොරොන්දුව තමයි එදා ආණ්ඩුව බලයට එන්න කලින් දුන්නේ. නමුත් අපි දැක්කා මේ ගෙවිච්ච අවුරුද්දක කාලය තුල තැන් තැන්වල වෙඩි තියලා මරලා දාලා තියෙනවා. ඒ මරණවලට අවසන් පරීක්ෂණ සිද්ධ වෙලා නැහැ. තවත් බොහෝ මරණ පිළිබඳ වගකීම් තවමත් හෙළදරව් වෙලා නැහැ. අපි කවුරුද දන්නවා නිදහස් චතුරස්‍රය කියන්නේ කාටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැන. ඒක තමයි නිදහස් චතුරස්‍රය කියලා කියන්නේ. හැබැයි නිදහස් චතුරස්‍රෙත් එයාලංකා ආයතනයේ විධායක නිලධාරියෙක් වෙඩි තියලා මැරුවද, වෙඩි තියාගෙන මැරුවද කියන ප්‍රශ්නාර්ථය සහිතව ඝාතනයක් සිදු වුණා. ඒ පිළිබඳව අද වෙනකන් කිසිදුවෙකුට දඬුවම් දීලා නැහැ. පුදුමේ කියන්නේ ඒ පුද්ගලයා ළඟ ඒ මලකඳ ළඟ පිස්තෝලයක් තිබුණා. ඒ පිස්තෝලේ තිබිච්ච පැත්ත පිළිබඳත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ටයිප් කරපු අකුරෙන් ඔහු ලිව්වායයි කියන ලිපියකුත් තිබුණා. සියදිවි නසා ගැනීමක් කියලා තමයි මේක මාධ්‍ය හරහා ප්‍රචාරය වුණේ. සාමාන්‍ය සියදිවි නසා ගන්නවා නම් ටයිප් කර කර ලියුම් අච්චුක ගහ ඉන්නේ නැහැ. තමන්ගේ අත් අකුරෙන් ලියලා තමයි වෙඩි තියාගෙන මැරෙන්නේ. ඒවා සැක සහිත මරණ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර ඇතුලේදී ඇතුලේ අවුරුදු ගණන් හිටපොයව එක්කෝ පාතාලේ තවත් අයව පෙන්නන්න ගෙනියද්දි වෙඩි තියලා මැරුවා කියලා සිද්ධි ගණනාවක් වුණා. කුප්‍රකට සිදුවීම, මදුස් වෙඩි තබා මරා දැමීම, මදුස් සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තිබුණා. ඒ පිළිබඳ සමාජ මතයකුත් තිබුණා. හැබැයි මදුස් අවුරුදු එකහමාරක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හිටි. එතන ඉඳලා තමයි කොළඹ අපරාධ කොට්ටාසට බාර දීලා තිබුණේ. දවස් දෙක තුනක් යනකොට මහරාත්‍රියේ මදුස්ස වෙඩි තියලා මරලා දාලා තිබුණා. ඒ වෙලාවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ මදුස්ස මැරුවේ තවත් කුඩුතොගයක් පෙන්වන්න ගෙනිච්ච වෙලාවේ තවත් පාතාල කල්ලියක් ඇවිල්ලා වෙඩි තියලා මරලා තියෙනවා. ඒ පාතාල කල්ලිය සතුව බයිසිකලයක් තිබුණා. ඒ බයිසිකලයත් හොයාගත්තයි කියලා කිව්වා. ඒ අද වෙනකන් බුද්ධ්‍යංශයක් තියෙනවා, ලෝකේ දක්ෂතම බුද්ධ්‍යංශය තියෙනවා කියලා එක පැත්තකින් සමහර ඇමතුරු කියනවා. ඉතින් බුද්ධ්‍යංශයේ ක්‍රියාත්මක වෙලා මදුස්ස මරලා දාපු ඒ පාතාල කල්ලිය ගැන හොඩුවාවක් හොයාගත්තේ නැහැ. බයිසිකලයකුත් අහු වුණා. බයිසිකලයේම හොඳ ප්‍රධාන සාක්ෂියක් නේ. එහෙමනම් මදුස්ස ඝාතනය කරපු ඒ මරකල්ලිය හොයාගන්න පුළුවන්කම තියෙන්න එපා. නමුත් අද වෙනකන් මේ පිළිබඳ මගේ කාලේ දෙන්න බෑ බොරු පොයින්ට් ඕඩර්ස් වලට.
මොකද්ද රීති ප්‍රශ්නේ?
ඊදි ප්‍රශ්නේ තමයි 1989 රෝණ විජේ වීර මහත්තයා මරපු විදිය තාම හොයාගන්න බැරුණා කාටවත්.
ඔබතුමා කතා.
ඒවා ඔක්කොම දන්නවා. ඒ මරපු අයත් දන්නවා. මරපු අයත් දන්නවා. මරන්න ඔත්තු දීපෝයත් දන්නවා. ඒ මරන්න ඔත්තු දීපෝයත් දන්නවා. උරගෙඩි දීපෝයත් දන්නවා. හැබැයි ඒ ඝාතකයන්ගෙන් අපි සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ඝාතකයන්ගෙන් අපි සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ජනතා අධිකරණයක් ඉදිරියේදී අනාගතයේ අනිකාර්යම විභාගයට ලක් වෙනවා. ජනතා අධිකරණයකදී ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා. 1971 දී ප්‍රේමවති මනම්පෙරි ඝාතනය කරපු ඝාතකයා අවුරුදු 12කට පස්සේ ඝාතනයට ලක් වෙච්ච හැටි අපි දැක්කා. ඒ නිසා ඔයනි පුෂ් චරිතවල පුෂ් කතාවලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායක තුමනි, අද විරුද්ධ මතධර්ණ අය, විරුද්ධව යම් කිසි දෙයක් රජයට විරුද්ධව කතා කරන අය හඹාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනවා. ඊයේ පෙරේද කවුරුත් දන්නවා මේ ආණ්ඩුව බලයට පත් කරන්න මැදිහත් වෙච්ච ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මේ ආණ්ඩුවේ තියෙන යම් යම් වැරදි දේවල් ජනතා ද්‍රෝහි ක්‍රියාකාරකම් විවේචනයට ලක් කරාම කන්සලට
හදිස්සියම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඹාගෙන එනවා. හැබැයි අපි දන්නවා එවැනිම චෝදනා තියෙන බොහෝ අය පිළිබඳව මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරාම ඒව ගැන පරීක්ෂණයක්වත් වෙන්නේ නැහැ. ඒව එහෙම යට යනවා. මේ දෙවිදියකට සැලකෙන්නේ. ඉතින් ඒක හරි පැහැදිලිව තියෙනවා. දැන් මහර සිද්ධිය පිළිබඳව මේක පළවෙනි සිද්ධිය නෙමෙයි. මේ වගේ දේවල් ගොඩක් අපි දැක අහලා තියෙනවා, දැකලා තියෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ 27 දෙනා ඝාතනය කිරීම පිළිබඳව අද වෙනකන් කිසිවෙකුට දඬුවම් දීලා නැහැ. කොමිටුවක් පත් කරා. හිටපු විනිශ්චයකාරවරු තමයි ඒ කමිටුවට පත් කරේ. දැනුත් කමිටුවට පත් කරලා තියෙන හිටපු විනිශ්චයකාරවරු තමයි. ඒ පත් කරපු කොමිසම ගැන විශ්වාසයක් ජනතාවට නැහැ. ඒ අර වැලිකඩ බන්ධනාගාර ඝාතනය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. කොයිතරම් මේ පාර්ලිමේන්තුවේ කතා කරාද? කොයිතරම් මේරටේ ජනතාව සංවිධානය ඉල්ලීම් කරාද? අඩුම ගානේ පවත්වපු පරීක්ෂණ වාර්තාව තෙලිදැක්වුවේ නැහැ. මේ යට ගහනු. මේ తాවකාලිකව එක එක කොමිසම් පත් කරලා ප්‍රශ්න දිග්ගසනු. දැන් ඊයේ පෙරේදා ඊයේ පෙන්නවා වීඩියෝ පටයක් පෙන්වන්නේ. මාධ්‍යවලට මුදාහැරලා තිබුණා වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටේ තිබුණේ මොකද්ද? මහර බන්ධනාගාරයේ හිරකරුවන් දෙගොල්ලක් අතර තිබිච්ච කහගෙන.
මෙතුමා හොඳටම දන්නවා පැහැදිලිව ඔය බන්ධනාගාර සිද්ධිය දාලා නඩුවක් පවතිනවා. ඒ නඩුව යනවා. නඩුවක නඩුවක් කරුණු යද්දී අපිට එහෙම එකපාරටම කියන්න බෑ දඬුවම් දෙලා නැහැ කියලා.
පැහැදිලිව බලන්න.
තාම බන්ධනාගාරයට
පැහැදිලිව
මම කතා කරා. නොදන්න නීතිච්චතුමා මං කියපු වචන හොඳට තේරුම් ගන්න. මම ඊට පැහැදිලිව කිව්වා ඒ අයට තාම දඬුවම් දීලා නැහැ කියලා. ඉතින් පැහැදිලිව ඒ වචනේ වචනාර්ථය ගන්න. ගොංගව තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. මේ පැහැදිලිව කියන්නේ මේ පත් කරපු කමිටුව ගැන විශ්වාසය නැහැ කියන එක. අනිත් එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කරන්නේ. ඒ වීඩියෝ පටියේ තිබුණේ හිරකරුවන් දෙගොල්ලක් අතර ගහගන්න එක. හැබැයි ඒ ඉතින් පැහැදිලිව කවුරුත් පිළිගන්නවා මෙතන වෙඩි තැමීමක් සිද්ධ වුණා කියලා. බන්ධනාගාර කොමසාරිස්වර සහකාර කොමසාරිස්වරයාම කිව්ව නියෝග දුන්නා කියලා. හැබැයි කෝ ඒ වීඩියෝ පටි එක තැනකවත් වෙඩි තියෙන ඒවා වීඩියෝ වෙලා නැහැ. කිසිඳු දර්ශනයක් නැහැ නේකි. දැන් ඒ ටික කොහොමද නැති වුනේ? සහකාර කොමසාරිස්වරයාම කියනවා CCTV හයි කළත් නැහැ කියලා. ඒතර කවුරු හරි කෙනෙක් මේක පිට ඉඳලා එක්ක වීඩියෝ කරලා නැත්නම් බන්ධනාගාර නියාමකවරයෙක් වීඩියෝ කරලා කවුරු හරි වීඩියෝ එකක් කරලා තියෙනවා. හැබැයි වීඩියෝ එකේ කොහොමද හරියටම වැඩි තියෙන දර්ශන නැතිව දෙගොල්ලෝ ගහගත්ත ටික විතරක් මේ ඇතුළත් වුනේ? මේක පොඩි ළමයෙකුට උනත් තේරෙන්නේ නැද්ද? මේක මෙතන හංගලා තිනවා කියලා. ඒ නිසා පැහැදිලි මෙතන සිදුවීම බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයාගේ හෝ පරිපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන ඇත්ත හේතුව හරියට හොයන්න පරීක්ෂණය කරන්න. හැබැයි පරීක්ෂණය කරන්න කලින් දැනට සිද්ධ වෙන දේවල් ටික කියන්න ඕනේ. මෙතන තියෙන්නේ පැහැදිලිව PCR පරීක්ෂණ නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක්. වැලිකඩ බන්ධනාගාරයේ වැලිකඩ වෙනම රෝහලක් පිහිටෙව්වා කොවිඩ් 19 සඳහා. එදෙන්ට වෙනම සහකාර වෛද්‍ය අධ්‍යක්ෂකවරයෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් පත් කරා. මහර බන්ධනාගාරෙත් වෙනම වාට්ටුවක් තියෙනවා. එතන දාන්න පුළුවන් රෝගීන් 100යි උපරිම. හැබැයි මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මහර ඉන්න වෛද්‍යවරයෙක් නියෝග කරනවා. ඒ එතෙන්ට තව 120ක් යවන්න. එතකොට තමයි ප්‍රශ්නේ ඉන්නේ 120කට එතන ඉඩ නැහැ. සාමාන්‍ය බන්ධනාගාර චක්‍රලේඛනයට අනුව හිරගෙදරකින් තව හිරගෙදරකට කට්ටි යවනවනම් අනිවාර්යයෙන්ම කොවිඩ් පරීක්ෂණය කරලා තමයි යවන්න ඕනේ. එහෙම නොකර බාරගන්න බෑ කියලා කිව්වේ. එතකොට තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. එතන එක හිරකරුවෙක් මැරුණා අවුරුදු 82යි. ඊට පස්සේ PCR පරීක්ෂණ කරන්න කියලා හිරකරුන්ගේ ලොකු ඉල්ලීමක් ආවා. හිරකරුව එතනට ගෙනිච්ච හිරකරුවන් PCR පරීක්ෂණයක් කරන්න නැතුව තමයි ගිහිල්ලා දැම්මේ. එතනින් තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. ඒ නිසා තමයි පොය දවසේ හරියටම හවස පහ හතරමාර පහ වෙනකොට හිරකරුව ඇවිල්ලා පරිපාලනයේත් එක සාකච්ඡාවක් කිව්වා. ඒ සාකච්ඡාවේ ඇතිවෙච්ච බහිම්බස්වීම දුර ගිහිල්ලා තමයි ගැටුම ඇති වුනේ. ඒකට හිරගෙදරින් පැනලා යන්න හැදුවා, බිත්ති කඩාගෙන යන්න හැදුවා කියලා බොරු මහද්‍ය ප්‍රචාර දාලා ඒ හිරකරුවන්ගේ ජීවත් වීම අයිතිය උදුරා ගන්න ඉඩ දෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි, දැන් මෙතනට ගොතනවා තව කතාවක් කර ප්‍රතිබිව්වයි කියලා. දැන් මේ ප්‍රති මොනවද? අපි අහනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරයා වෛද්‍ය විද්‍යාව ගැන අබමල් රේණුවක්වත් දැනගෙනද කිව්වේ මේ ප්‍රති වර්ග ගැන? ප්‍රති බීලා තමයි ප්‍රකෝපකාරී විදිහට හැතුරුනේ කියලා. මානසික වෛද්‍ය විද්‍යාච මානසික වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉතා පැහැදිලිව කියනවා මේ කිසිදු පෙත්තක් නීති විරෝධී පෙති නෙමෙයි. ලෝක ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිර්දේශ කරන ලද පෙති. ඒ පෙති බිහිලා ප්‍රකෝප වෙන්නේ නැහැ, නිින්ද යනවා. ඒ පෙති බිව්වම තියෙන කලබලකාරීකතිය නැති වෙනවා. ඒකෙන් ප්‍රකෝප වෙනවා නම් වතුරෙන් ගින්දර එනවා. මේ වෛද්‍යවරු ඉතා පැහැදිලිව කියනවා. ඉතින් කොහොමද පෙති 21000ක් නෙමෙයි පෙති 40000ක් ඇත්තටම ඕනේ කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මේව කවුද නිකුත් කරේ? වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොයිතරම් ප්‍රමාණයක් මේ බෙහෙත් වර්ග නිකුත් කරනවද? එක් එක් මේ බන්ධනාගාරවලට කොච්චර ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද? ඔය කියන ප්‍රකෝපවන බෙහෙත් වර්ග මොනවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන්න. කුලප්පු වෙන, කලබල වෙන, ප්‍රකෝප වෙන ලේ දකින් දාසහිතර බෙහෙත් මොනවද? එහෙම බෙහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවද? එහෙම නිර්දේශ කරා නම් කවුද වැරදි? එහෙනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරපතල වැරද්දක් කරලා තියෙනවා. ලේ දකින් දාසහිතර පෙති නිකුත් කරලා තියෙනවා. ඒක ඒකෙම තේරෙනව නේද මේක වැරදි කියලා? ඒ නිසා මේ ප්‍රශ්නේ යට ගහන්න බෑ. එහෙම වැරදි ප්‍රකාශ කරලා මේ ප්‍රශ්නේ යට ගහන්න බෑ. මෙතන බෙහෙත් මොනවද? කොච්චර ප්‍රමාණයක් වාර්ෂිකව නිකුත් කරනවද? වෙන් වෙන් වශයෙන් බන්ධනාගාරවලට කොච්චර නිකුත් කරනවද? මහර බන්ධනාගාරයේ ඉල්ලලද මේවා දුන්නේ? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශෙන්ද යව්වේ? බන්ධනාගාරයේ වෛද්‍යවරයා විසින් ඉල්ලුවද? නැත්නම් මෙහින් බලහත්කාරයෙන් යව්වද මේ පෙති ටික ගන්න කියලා? මේ හරියට මේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. එහෙම නැතුව නිකන් බොරු ප්‍රබන්ධ හදලා මේ ප්‍රශ්නේ යට ගන්න බෑ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හරි පැහැදිලි, මෙතන බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මියගිය කවුද කියලා තාම දන්නේ නැහැ. 11 දෙනෙක් මැරිලා තියෙනවා. ඊයේ වෙනකොට අධිකරණ වෛද්‍යවරු මේ පිළිබඳ ඡායාරූප ගත්තා.
ඔබතුමාට තව විනාඩි 2යි.
එනිසා වහාම ඒ ඡායාරූප ටික ඒ ඥාතීන්ට පෙන්වන්න. කවුද මැරුණේ කියලාවත් අඩුම ගා. තාම දන්නේ නැහැ ඥාතීන්. අම්මලා, දෙමව්පියෝ, දරුවෝ, භාර්යාව ඒ මහන බන්ධනාගාරයේ ඉදිරිපිට දවස් 2 3ක් දැන් අඳුනා නගන අනාවැළපෙනු. ඒ ඇයිට සාධාරණ කිෂ්ඨ කරන්නේ? මේ ඉන්න ඔක්කොම කුඩුකාරයෝ නෙමෙයි. ලේබල් ගහන්න හදන්න එපා, ඔක්කොම හිරේ ඉන්න කුඩුකාරයෝ කියලා. මෙතන ඉන්න බහුතරයෙකුත් තිරේ හිටපුවා ඉන්නවා. ඒ දේශපාලන හේතු මත. ඒ නිසා හිරගෙදර ඉන්න ඔක්කොම කුඩුකාරයන්ට දාලා මේ ප්‍රශ්නේ යට ගන්න එපා කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම අවසන් මිනිත්තුවේදී පොලිසියේ පුංචි කරුණක් ගැන කතා කරන්න කැමති. මේ කොවිඩ් 19 නිසා විශාල පීඩාවට පත් වෙලා තියෙන පොලිස් නිලධාරීන්, උතුරේ රාජකාරිය දෙන පොලිස් නිලධාරීන් මාස 3-4ක් තිස්සේ නිවාඩු නැතු ඉන්නු. උසස් නිලධාරීන් කීප දෙනා කොහොම හරි ඩීජී මහත්තුරු දවස් පහට හරි නිවාඩු වෙනවා. තමන්ගේ විවාහ පවා සමහර පහළ නිලධාරීන්ට දවස් 3ක නිවාඩුවක් හම්බුනේ. ඒ නිසා මාස 3-4ක් තිස්සේ උතුරේ රාජකාරිය කරන පොලිස් නිලධාරීන්ට වහාම නිවාඩු ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ගරු ඇමතුමාට මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉඩම් මේ ජෙනරාල් කාර්යාලය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු අවුරුදු 5ක් වෙනවා තවම ජෙනරාල්වරයෙක් පත් කරලා නැහැ. 2017 ඉඳලා 2020 වෙනකන් තවම ජෙනරාල්වරයෙක් පත් කරලා නැහැ. අතිරේක ජෙනරාල්වරයෙක් පත් කරලා නැහැ. 21ක් තියෙනවා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තවමත් කිසිදු නිලධාරියෙක් පත් කරලා නැති. ඒ නිසා ඔප්පුවක් රෙජිස්ටර් කරගන්න ගියාම මාස 3-4ක් ගත වෙනවා. ඒක නිලධාරින්ගේ වැරද්දක් නෙමෙයි. මෙතන පුරප්පාඩු නොපිරවීම පිළිබඳ ප්‍රශ්නයක්. බන්ධනාගාර නිලධාරි ගත්තත් බන්ධනාගාර සිරකරුවන් ගැන කතා කරා වගේම බන්ධනාගාර නිලධාරී 2500 කිගයක් තියෙනවා. දාන සපත්තුවක් නැහැ. ඔය කියන මාස්ක් වර්ග සනීප ආරක්ෂක දේවල් පච්චර තියෙනවා මෙච්චර තියෙනවා කිව්වට මම අඩුපාඩු ගැන කියන්න ගියොත් මට පැයක් කියන්න පුළුවන්. නමුත් ඒ නිලධාරීන්ගේ පැත්තෙන් තියෙන සාධාරණ ඒ ඉල්ලීම් ටිකත් ඉෂු කරන්න. ග්‍රාම සේවක මහත්වරුන්ගේ ප්‍රශ්නේ ග්‍රාම සේවකවරුන්ගේ ප්‍රශ්නේ විසඳනවා කියලා විපක්ෂ නායකතුමා එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ග්‍රාමසේකවරුන්ට පොරොන්දුවක් දුන්නා මේ පාර්ලිමේන්තුවේ. අපි ආපු ගමන් පළවෙනි ප්‍රශ්නේ විදිහට ග්‍රාමසේවක මහත්වරුන්ගේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා කියලා. නමුත් අද වෙනකන් ඒ ප්‍රශ්නට උත්තරයක් දීලා නැහැ. මේ අයව ඇතුළත් MN2 ශ්‍රේණියට ග්‍රාමසේවක මහත්වරුන්ගේ ඒ ඇත්ත අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මැදිහත් වෙලා නැහැ. ඒටත් වහම මැදිහත් වෙන්න කියමින් මම අතර වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. දිවා භෝජන ඕඩර් ප්ලීස්. දිවා භෝජනයේ සඳහා පස්වරු එක දක්වා කාර්ය සභාවේ කටයුතු වත් හිටුන් ලැබේ.